ප්‍රධාන වැඩ කටයුතු අද දින මහජන ආරක්ෂා විෂයන් පත්‍රයේ න්‍යාය පත්‍රයේ විෂයාංක 1
ගරු කථානායකතුමනි මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය 1959 අංක 8 දරන පනතින්ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින්ද සංශෝධිත 40 වැනි අධිකාරය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි වගන්ති යටතේ වැඩබලන ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඈන්න ව්‍යවස්ථාව අනුව විසින් ඉහත කී ආඥා පනතේ දෙවැනි කොටසේ විධිවිධාන සඳහා වන හදිසි නීති රෙගුලාසි 2022 ජූලි 18 වෙනි දින සිට ශ්‍රී ලංකා මුළුල්ලේම ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශනය අනුමත කළ යුතුය යනුවෙන් යෝජනා කරයි.
මම නේද?
ගරු කථානායකතුමනි, මෙම යෝජනාව පිළිබඳව අදහස් දැක්වීමට මත්තෙන් මිනිත්තු කීපයක් මම ඔබතුමාගෙන් අයද සිටිනවා. විශේෂයෙන්ම 2000 ඔක්තෝබර් මාස 10 වැනි දින පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේදී එදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මම වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබාගෙන තමයි මේ ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ. දිවංගත සිරිමාව බණ්ඩාරනායක ගරු අග්‍රාමාත්‍ය තුමිය එදගා එතුමියගේ ආශිර්වාදයෙන් වගේම එදා ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ආශිර්වාදයෙන් මට එදා පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරය දරමින් සිටි අවධියේදී කරපු යෝජනාව අනුව තමයි මම ගම්පහ දිස්ත්‍රික්කයට ගියේ. මම මේ අවස්ථාවේදී කෘතඥ වෙනවා මුලින්ම ගරු සිනමා බණ්ඩාරනායක මැතිණියට, ගරු චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මැතිණියට, ඒ වගේම ගම්පහ ජනතාවට. එදා ඒ ජනවරම ලබා දුන්න නිසා තමයි අද මේ උත්තරීතර සභාවට එන්න පුළුවන්කම ලැබුණේ. හැබැයි මේ මැතිවරණේ පවත්වපු දිනේදීම තමයි ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය වූ සිරිමා බණ්ඩාරනායක මැතිණිය අභා ප්‍රාප්ත වුණේ. ඉන්පසු ඔබතුමාගේ ওই ගරුතර ගෞරවනීය ආසනේ අසුන් ගත්තේ ගරු අනුර බණ්ඩාරනායක කථානායකතුමා. මට අද වගේ මතකයි ශෝක යෝජනාව ගෙනාපු අවස්ථාවේදී මම කතාව කළාම තුණ්ඩුවක් මට එව්වා අනුර බණ්ඩාරනායක මැතිතුමා, සුසිල් එක්සලන්ස් ස්පීච් එච්චරයි. ඉතින් එයින් පැහැදිලි වන්නේ මේ පාර්ලිමේන්තුවේ මට එන්න ලැබීම සම්බන්ධයෙන් මම මගේ ප්‍රණාමය උද කළ යුතුයි. මම නුගේගොඩ සාන්තියොන් විද්‍යාලය අධ්‍යාපනය ගත්තා. ඒ විදුහල්ටත් මම ස්තුතිය ප්‍රකාශ කළ යුතුයි. ඉන්පසුව කෝට්ටේ නගර සභාවත්, ඉන්පසු පළාත් සභාවත්, පළාත් සභාවේ මහැමති දුරය මම චන්දිනුත් පත් වෙලා ඇවිල්ලා තමයි මෙතෙන්ට ආවේ. එනිසා ඒ 2000 සිට මේ දක්වා ආපු ගමන් මගේදී පාර්ලිමේන්තු මැතිවරණ 6ක මට ඉන්පසු කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඒ වරම ලබා දුන්නා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න. මම ඒ සියලු දෙනාටත්, ඉන්පස්සේ ජනාධිපති වූ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයටත්, ඉන්පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටත් මගේ ස්තුතිය මේ අවස්ථාවේදී මා පුද කරනවා. මේ දුරේට පත් කිරීම සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණාධන මැතිතුමා, ඒ වගේම ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ ඒ සහයෝගය මට ලබා දීම සම්බන්ධයෙන් ගරු විපක්ෂ නායකතුමනි, ඔබතුමා දන්නවා ඔබතුමාගේ පියාණන් තමයි මගේ විවාහයේ සාක්ෂිකරු. ඒ නිසා අපගේ දීර්ඝ සම්බන්ධතාවයක් තිබෙනවා. ඒ වගේම මේ විපක්ෂයේ අසුන්ගෙන සිටින අපේ දමිළ පක්ෂවල පක්ෂ නායකයින්, අපේ පොන්නම්බල මැතිතුමාගේ පියත් එක්ක තමයි මම භීෂණ යුගයේ කොළඹ මහාධිකරණයේ අපරාධ නඩු පිළිබඳව කටයුතු කළේ. ඒ වගේම අනුරුද්ධ දිසානායක මැතිතුමා එදා සන්ධානය තුල අපි එක්ව කටයුතු කළ අවුරුදු කීපයක්. ඒ නිසා විපක්ෂයේ මේ මන්ත්‍රීවරු මහිතන්නේ හැමෝම පාහේ මේ ගෞරවනීය පාර්ලිමේන්තුවේ සභානායක ලෙස මේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය මට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ගරු කථානායකතුමනි, සභානායක ඉතිහාසය ගැන විතරක් මම කියලා මේ මගේ කතාව එතනින් ඒ කොටස අවසන් කරනවා. මේ සභානායක ධුරයන් මුලින්ම දැරුවේ 1931 සර් ඩී.බී. ජයතිලක, ඊපස්සේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක. එහෙම පටන් අරගෙන SWRD බණ්ඩාරනායක අගමැතිතුමා, සර් ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, සී.පී.ඩී. සිල්ල මැතිතුමා, මෛත්‍රීපාල සේනානායක මැතිතුමා, දිවංගත රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, එවැගේම විජයපාල මෙන්ඩිස් මැතිතුමා, රත්නේ වික්‍රමනායක මැතිතුමා, රිචඩ් පතරණ මැතිතුමා, WJM ලොකුබණ්ඩාර මැතිතුමා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, නිමල් සිරිපාල සිල්ලා මැතිතුමා, ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා, 16 වෙනි සභානායකතුමා තමයි ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා. ඉතින් මම 17 වෙනි සභානායක ධුරයට පත්වීම පිළිබඳව ඒක දෛවෝපගත සිද්ධියක්. ඉතින් මම ඒ සඳහා සම්බන්ධ වූ සියලු දෙනාට මගේ ස්තුතිය පිරිනමනවා. ගරු කථානායකතුමනි, හදිසි විවාදයේ යෝජනාව අද මම ඉදිරිපත් කරන්නේ විශේෂ ගරු අමාත්‍යතුමා අසනීප තත්ත්වෙන් පසු වෙනවා. නමුත් සභානායකවරයා හැටියට මේ යෝජනාව මම ඉදිරිපත් කරා. මෙහි තිබෙන්නා වූ නෛතික ප්‍රතිපාදනය තමයි මහජන ආරක්ෂක පනත. මේ මහජන ආරක්ෂක පනත අනුව තමයි ගරු ජනාධිපතිතුමාට අවකාශ ලැබෙන්නේ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වගන්තිය මේ පිළිබඳව පැහැදිලිව දක්වලා තිනෝ. 76 එක වගන්තිය යටතේ මහජන ආරක්ෂක පනතේ විධිවිධාන ක්‍රියාත්මක වෙන ආකාරය. ඊළඟට අපි ගත්තොත් එහෙම අපේ මේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1977 ජූලි 21 වෙනි දින තමයි එදා ඒ පාර්ලිමේන්තු විසින් සම්මත කරුණු ලැබුණේ. ඒක පූර්ිකාවේ ඊටම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ වගේම 3 වෙනි ඡේදයේ තමයි මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය. මේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 15 වගන්තිය ඊටම පැහැදිලිව සඳහන් කරනවා මූලික අයිතිවාසිකම් පිළිබඳ සීමාව. ඒ ඊටම පැහැදිලිව තිබෙනවා මහජන ආරක්ෂක ආරක්ෂාව පිළිබඳව තත්කාලයේ අදාළ වන නීතිය යටතේ සාදන ලද නියෝගදකට ඇතුළත් වෙනවා කියලා. ඒ නිසා යම් යම් වගන්තීන් අනුක ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාවේ 5 සහ 6 වන අනු ව්‍යවස්ථාවලින් ප්‍රකාශ කර පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් මං භුක්ති විඳිය හැක්කේද, ක්‍රියාත්මක විය හැක්කේද, රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම පිණිස නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම වලට පමණක් යටත් වේ තමයි මේ සඳහන් වෙන්නේ. එනිසා මේ මහජන ආරක්ෂාක පනත හදිසි නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව ව්‍යවස්ථානුකූල තත්ත්වය තමයි මම පැහැදිලි කළේ මේ අවස්ථාවේ. ඊළඟට මම සඳහන් කරන්න ඕනේ ගැසට් නිවේදනයේ 2289/7 22 ජූලි මාස 18 වෙනි දින ඒ නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ නියෝග ඒ වගේම රෙගුලාසි මේ සියල්ලම මෙහි සඳහන් වෙනවා දීර්ඝ වශයෙන්. ඉතින් මේ හදිසි නීති රෙගුලාසි මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ ඇයි? මීට පෙර අපේ රටේ ඉතිහාසයේ හදිසි නීති රෙගුලාසි වරින් වර ක්‍රියාත්මක වුණා. අපිට මතකයි දැන් බොහෝ දෙනා කතා කරනවා අවුරුදු 74ක් මේ පාර්ලිමේන්තුවේ මොනවද කළේ කියලා අහනවා සමහරු. 1971 මගේ මතකයේ හැටියට මම පාසල් යනවා. 71 ඇති වූ තරුණ නැගිටීමත් එක්ක මේ රටේ හදිසි නීති ක්‍රියාත්මක වුණා. තරුණ ජීවිත 10,000කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වුණා. 14,000ක් පුනරුත්ථාපනය කළා. පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙක තමයි එදා තිබිච්ච විද්‍යෝදය විශ්වවිද්‍යාල භූමිය, අපේ නිවසේ ඉඳලා කිලෝමීටරයක්වත් දුර නෑ, ඒකයි මට මතකේ. අනිත් පැත්තෙන් එදා තිබුණු විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය. අද මේ දෙකේම නම් දෙකක් වෙනස් වෙනවා. ඒ පුනරුත්ථාපනය වෙච්ච සමහර ඒ පුනරාපත වෙච්ච තරුණින් මේ ගරු පාර්ලිමේන්තුව නියෝජනය කළා. ඇමතිවරු වාඩපත් වුණා. මගේ විශ්වාසය අදත් නියෝජනය වෙනවයි කියන එකයි ගරු අගමැතිතුමනි පේන්න නැහැ ඇවිල්ලා. දෙවෙනි යුගයක් තිබ්බා. ඒ ව්‍යවස්ථානුකූලව මේ සොල්බරි ව්‍යවස්ථානුවම පත්වෙච්ච ආණ්ඩුව 3/2 ඡන්දෙන් පත්වෙච්ච ආණ්ඩුව ආයුධ සන්නද්ධ අරගලයකින් වෙනස් කිරීමට දරපු ප්‍රයත්නය. තමන් විශ්වාස කරන ප්‍රතිපත්තිය අනුගමනය කරන ප්‍රතිපත්තිය අනුව තමයි න්‍යායයන් අනුව තමයි එදා ඒ තත්වයට ආවේ. එතනින් රට ආපස්සට ගියේ නැද්ද? එතනින් ආර්ථිකයට බලපෑමක් උනේ නැද්ද? 1973 ලෝක තෙල් අර්බුදයත් එක්ක අපේ රටේ එදත් පෝලිං යුගයක් ආවා. ඒවා දේශපාලන වාසීන් බවට පසුව පරිවර්තනය කරගත්තා. එදා සීමා කිරීම තිබුණා. ඒකට අපි පාසල් යන කාලේ මතකයක් අපිට තිබුණා. ඊට වඩා හොඳින් මතක කාලයක් තිබෙනවා ගරු කථානායකතුමා. ඒ තමයි 88 89 90 යුගය. මම කොළඹ මහාධිකරණයේ එදා ගෙනහිල්ලා තිබුණ තුමුල්ලට මහාධිකරණ ශාලා පහක් තිබුණා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතත් හදිසි නීති රෙගුලාසිත් කියන දෙකම එදා ක්‍රියාත්මක වුණා. හදිසි නීති රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගත්ත තරුණ තරුණියන් 100,000 ගණනකට මම පෙනී ඉඳලා තියෙනවා. අද අපි දකිනවා සමහර මගේම වෘත්ති ඉන්න පිරිස් 100 ගණනින් යනවා අධිකරණ ශාලාවලට. ඒක හොඳයි. හැබැයි මං කියන්න ඕනේ ගරු කථානායකතුමනි, 88 89 90 යුගයේ ඒ අපේ සමකාලීන හැටියට එදා ඉඳලා අද මේ නීති කෘත්‍යයන් වලට එහෙම එළඹෙන පිරිස, මත ප්‍රකාශ කරන අය එදා කිසිම කෙනෙක් ඒ තරුණයේ 100,000 ගණනක් වෙනින් පෙනී ඉන්න හිටියේ නැහැ. හිටියේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ප්‍රින්ස් ගුණසේකර, පරාක්‍රම රණසිංහ ඇතුළු නීතිඥයෝ 8 දෙනෙක් රට හැර ගිහිල්ලා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් වල ඇසයිලම් පැතුවා, අනාථයෝ බවට පත් වුණා. ඒ නීති වෘත්තයේ ඉදී හිටපු අයට එදා සැලකපු හැටි 88 89 90 යුගයේ අපි නඩුවලට වෙණී ඉන්නකොට අපේ පස්සෙන් ආව CID එක අපේ අයිතිවාසිකම් ගැන කතා කරන කවුරුත් එදා හිටියේ නැහැ. නීතිඥ වෘත්තයේ යෙදෙනකොට මේ පාර්ලිමේන්තුවේ බෝම්බ පිපිරුණා. කමිටු ශාලාංක 1 ජේ.ආර්. ජවදන මැතිතුමා මුලසනේ එදා දිවංගත ඇතුළත් මුල්ලේ මැතිතුමා බරපතල තුවාල ලැබුවා. මාතර දෙනියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කීර්ති අබේවික්‍රම මැතිතුමා ඝාතනයට ලක් වුණා. තව පාර්ලිමේන්තු සේවකෙක් ඝාතනයට ලක් වුණා. එදා ඒ බෝම්බ ප්‍රහාරය වුණේ ඇයි? 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනීම සඳහා එදා හිටපු ජනාධිපතිතුමා කටයුතු කළා. ඒ කටයුතු කරන අවස්ථාවේදී මේ කමිටු ශාලාංක 1 ඒ ප්‍රහාරය එල්ලුණේ ඒ 13 වෙනි සංශෝධනය සම්මත වීම වැළැක්වීම සඳහා වන්නා වූ විරෝධතාවයේ කොටසක් හැටියට. 13 වෙනි සංශෝධනය ගෙනීමේ ප්‍රතිලාභයෙන් නාවේ කොහටද? ඇයි ඒක ගෙනාවේ? ඉන්දුලංකා ගිවිසුම අනුව, ජේ.ආර්. රජීව් ගිවිසුම අනුව එදා උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පළාත් සභා ක්‍රමය, පළාත් සභා නමය හඳුන්වා දීම සඳහා තමයි එදා එක ගෙනාවේ. මේ ඉතිහාසය අපි මතක් කරන්න ඕනේ. ඒ පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු නඩුවේ විත්තිකාරයෝ 5 දෙනෙක් හිටියා. ඒ 5 දෙනාම මේ පාර්ලිමේන්තුවේ සේවකයෝ. ඒ 5 දෙනාගෙන් පළවෙනියට මම දිවංගත ජනාධිපති නීතිඥ ආරය උපේසකර මහත්මයාට කනිෂ්ඨ නීතිඥයෙක් හැටියට, 3 වෙනි විත්තිකාර වික්‍රමාරච්චිට මම තනීම පෙනී හිටියා. එදා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත, හදිසි නීති රෙගුලාසි, දණ්ඩ නීති සංග්‍රහය, මේ තුනේම තියෙන අපරාධ නීති වළංගු නීතීන් ක්‍රියාත්මක වුණා. අතුරු සාක්ෂි විභාග තිබ්බා. ඒක තමයි ලංකාවේ 2 වෙනි ට්‍රයිල් ඇඩ්වා එක, ත්‍රිපුද්ගල විනිශ්චයසනේ අතුරු සාක්ෂි විභාගයේ වොයඩය. ඒ කියන්නේ කරන ලද ප්‍රකාශය ඔහුට එරෙහිව භාවිතා කරන්න පුළුවන් පීටීඑ එක යටතේ. ඒක ස්වේච්ඡාවෙන්ද නැද්ද කළේ කියන එක පරීක්ෂා කිරීමේ අතුරු විභාගය තමයි අතුරු සාක්ෂි විභාගය. එතෙන්දී ඔප්පු කරගන්න බැරි වුණා අතුරු සාක්ෂි විභාග ඒ අවස්ථාවේදී ස්වේච්ඡාවෙන් කරන ලද ප්‍රකාශයක් කියලා. ඒ හේතුව මතම තමයි විත්තිකරුවන් නිදහස් වුණේ. ගරු කථානායකතුමනි, විත්තිකරුවන් නිදහස් වුණා අවුරුදු 3ක් නිදහස් වීමෙන් පස්සේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපිල් එකනුත් පස්සේ අවුරුදු 3ක් හදිසි නීති යටතේ එදා ඩිටෙන්ෂන් ඕඩර්ස් ගහලා ඒ විත්තිකරුවෝ පස්සේ න රිබන් බාරේ හිටියා. කවුද එයා වෙනුවෙන් පෙනී හිටියේ? මූලික අයිතිවාසිකම් පෙස්සමේ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබපු ඇතුළා මුදලි මැතිතුමා අමාත්‍ය දොරෙන් එළියට ගියන් පස්සේ එතුමා තමයි එදා FR කේස් එකට පෙනී හිටියේ ඒ ඩිටෙන්ෂන් ඕඩර් එක ඉවත් කරගන්න ඒක ඉවත් කරගෙන නිවසට යන ගමන් ඒ පළවෙනි විත්තිකරු අපේ ගෙදරට ඇවිල්ලා ත්‍රිවිල් එකකින් මට ස්තුති කරලා ගියා මම මේ කියන්නේ ඉතිහාසයේ එදා DO දැම්මහම ඩිටෙන්ෂන් ඕඩර්ස් පැඳවීම් නියෝග කොහටද අපි දාන්නේ පෙස්සම එදා විශ්‍රාමලත් විනිශ්චයකාරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් තිබ්බා අපි ඒ කමිටුවට තමයි ඉස්සල්ලාම පෙස්සම යවන්න ඕනේ ඒ කමිටුවේ නිර්දේශමත් තමයි අපදීම හෝ නොදීම නිර්දේශ කරන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට හෝ මහාධිකරණයට මේ එහෙම තමයි එදා තිබුණේ 80ට 89 90 යුගයේ අද මේ අරගල භූමිය වල ඉන්න තරුණයින් එදා ඉපදිලා නැහැ බොහෝ දෙනා අවුරුදු 35ට නෙවෙයි 40ට වඩා වැඩි අයට තමයි මේ මතකයේ තියෙන්නේ 60,000ක් තරුණයෝ ඝාතනය වුණයි කියලා සඳහන් වෙනවා දැන් අපි දකිනවා මේ දවස්වල කියනවා ම්ලේච්ඡ ප්‍රහාර මේ ම්ලේච්ඡ කියන වචනේ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය ගත්තාම තේරුම් කීපයක් තියෙනවා බාබේරි මර්සිලස් රුත්ලස් සෙවේජ් ෆෙරස් ඕන එකක් ගන්න පුළුවන් මං හිතනවා මේක වඩාත්ම හොඳයි කියලා මර්සිලස් නැත්තම් රුත්ලස් කි නේද ඔව් දැන් ම්ලේච්ඡ ප්‍රහාර අපි ගමු අපි ඉස්සරහා ඉන්නවා ගරු කුමාර වෙල්ගම මැතිතුමා
ඉන බිග් කෝල්
මැතිතුමාට ලැබිච්ච පුන ප්‍රහාරය මොකද්ද මේකේ කොයි අර්ථ නිරූපණයටද ගන්න කර කොතන නැකතුමනි එතුමා මොකද්ද කරපු විරෝධතාවය එතුමා කිසි දෙයක් කළේ නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැට ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් හැටියට 1989 ඉඳලා පාර්ලිමේන්තු නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් හැටියට තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය විතරක් නෙවෙයි හිටපු ජනාධිපතිතුමාට එරෙහිව ඔහුගේ අපේක්ෂකත්වයට එරෙහිව ඍජුව කරුණු දැක්ව ඇත මේ කඳවුර තුල හැබැයි එතුමාට අමානුෂික ප්‍රහාරයක් එල්ල වුණා ඒ ප්‍රහාරය මොකද්ද සුළු තුවාලද ලැබුවේ බරපතල ඔබතුමා දවස් 30ක් හිටියද ICU එකේ දවස් 11ක් ICU එකේ හිටියා වාහනේ ගිනි තිබ්බා වාහනේ ඇතුළට දාලා ගිනි තියන්න හැදුවේ එහෙමනේ උනේ ඔබතුමා මැරුණද කියන එක දුරකතන සංවාද වලින් එහාට මෙහාට ගිහිල්ලා තිනවා දැන් ඒ ප්‍රහාරය මොකද්ද කවුද මේ ස්වභාවය කිව්වේ ඒ ප්‍රහාරය ම්ලේච්ඡ ප්‍රහාරයක් කියලා ඒකට දිව නෙමෙන්නේ නැහැ හැබැයි යම් සුළු තුවාලයක් වෙච්ච දෙයකට තල්ලු කිරීමකදී වැටුණා නම් ඒ වගේ දෙයක් අන්න ම්ලේච්ඡ ප්‍රහාරය ඇතුළම් මුල්ලි මැතිතුමා ඝාතනය වුණා කිරලපණ පිට්ටනිය ත්‍රස්තවාදීන් නිසා ඒක ම්ලේච්ඡ ප්‍රහාරයක් නෙවෙයිද දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මහාමග ඝාතනයට ලක් වුණා ත්‍රස්තවාදීන් නැති
ඒගොල්ලෝ කවුන්සිල් මීටින්ගේ
ඒකම ම්ලේච්ඡ ප්‍රහාරයක් නෙවෙයිද දැන් එහෙනම් ම්ලේච්ඡ ප්‍රහාරය කියන එකේ අර්ථ නිරූපණය කොතෙන්ටද ගෙනෙන්නේ කොතෙන්ටද ගෙනෙන්නේ මම මේක කිව්වේ මාධ්‍ය තුලින් පුවත්පත් සාකච්ඡාවලදී කරන ප්‍රකාශ තුලින් අපිට පේනවා මේ වචන යෙදීම මම ඊට වඩා ගැන කියන්නේ නැහැ ඊළඟට ඉතාලම පැහැදිලිව අපි කියන්න ඕනේ අවුරුදු 28ක් මේ රටේ ත්‍රස්වාදී යුද්ධයකට අපි මුහුණ දුන්නා ඔය 74 28 අඩු කරන්න ඒකෙන් ආපහු අඩු කරන්න 88 89 90 යුගය දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මොකද්ද කිව්වේ දෙකොණ පත් වෙන විලක්කුවක් තමයි මම බාරගත්තේ උඩිනුත් ගිනි යටිනුත් ගිනි උතුරු නැගෙනහිර එහෙන් දකුණේ මෙහෙන් රට පුරා බෝම්බ පිපිරීම් වෙඩි තැබීම් ඝාතන රාජ්‍ය දේපල හානිවීම් මේ සියල්ලම සිදු වුණා එවැනි යුගයන් අපි පහු කරලා තිනවා මට අත්දැකීම් තිබෙනවා කොළඹ මහාධිකරණයේ අපරාධ නීති පිළිබඳ නීතිඥයෙක් හැටියට අපේ පොන්නම්බලම් මැතිතුමාගේ පියාණන් දිවක්ගත මහාධිකරණයේ අපරාධ නඩුවට පෙනී ඉන්නවා උතුරේ තරුණින් වෙනුවෙන් PT එක යටතේ අපි පෙනී ඉන්නවා දකුණේ තරුණින් වෙනුවෙන් මම ඒකයි කිව්වේ එදා අපි පෙනී සිටනකොට අද ඔය 2300 නීතිඥ මහතුරු යන ගිහිලා තිනවා උසාවි වලට හොඳයි හැබැයි එදා එහෙම හිටියේ නැහැ පිරිස
සභානායකතුමා වෙලාව
ගරු කතානායකතුමනි තව මිනිත්තු 5ක් ලබා දෙන්න මම ඉතිහාසය ගැන කිව්වේ මේවා අපි හොඳින් වටහා ගන්න ඕනේ අපේ රටේ නීතියක් තියෙනවා මූලික නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඊට ආනුෂාංගික නීතින් තිනෝ අපරාධ නීතිය තිනෝ සිවිල් නීතිය තිනෝ ඒ සියල්ල තිනෝ එතන මේ නීති පනවල තිනේ ඇයි ඒවා අවශ්‍ය අවස්ථාවේදී ක්‍රියාත්මක කරන්නට දැන් අපි ගමු මෑත කාලින වෙච්ච සිදුවීම් පිළිබඳව රටක පාලනය වෙනස් කරනවා නම් ඒක මේ ආනුක්‍රම ව්‍යවස්ථාවේ තිනෝ මේ ව්‍යවස්ථාවේ තිනෝ මැතිවරණ පැවැත් වෙනවා එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ විශ්වාස මං යෝජනා ගේන්න පුළුවන් පාර්ලිමේන්තුව තුල ඒ සියල්ල මේ ව්‍යවස්ථාගතයි මේ කවුරුත් මේ ව්‍යවස්ථාව සම්පාදනය කළේ මේ වර්තමාන ව්‍යවස්ථාව ගරු ජයා ජවදන ජනාධිපතිතුමා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාත් ඒ ආණ්ඩුවේ හිටපු අගමැතිවරයා මේ ව්‍යවස්ථාව තමයි සංශෝධන අද 19ක් ඇවිල්ලා දැන් මේ 22කට එන්න අපි ඇවිල්ලා තියෙන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි අපේ රටේ ආණ්ඩුක ව්‍යවස්ථා ඉතිහාසයේ දිවෙනවා කෝල්බ්‍රුක් කැමරන් එකට 833 මේ තියෙන 6 ව්‍යවස්ථාව මම ඒක නේ දීර්ඝ වශයෙන් කියන්නේ නැහැ එහෙමනම් ව්‍යවස්ථාව තියෙන ප්‍රතිපාදනයකට තිනවා හැබැයි ව්‍යවස්ථාවට පිටින් ගිහිල්ලා ආණ්ඩු වෙනස් කරන්න පාලන වෙනස් කරන්න බෑ ජනමතය උරගා බලන්නේ කොහමද මොකද ආණ්ඩු ව්‍යවස්ථාවේ තින්නේ ආණ්ඩු ව්‍යවස්ථාවේ කියනවා ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරාපත් කරන ලැබූ මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද ජනමත විචාරණයකදී ජනතාව විසින්ද ක්‍රියාත්මක කළ යුත්තේ මෙන්න මෙච්චරයි අපිට තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකදී මතය උරගා බලන්න පුළුවන් ජනාධිපතිවරණය විධායක බලය ඒක ඊළඟ වගන්තියේ තිනවා එහෙම නැත්නම් ජනමත විචාරණය ඔය ක්‍රම දෙකෙන් පිට ජනමතය 80%යි 20%යි එහෙම කියන්න කාටවත් බෑ එහෙම කියන්න බෑ 70 ආණ්ඩුව 3-2 බලයට ආවේ හැබැයි 77 රටට බැස්සා එහෙමනේ අපි හිටපු ජනාධිපතිතුමනි එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ සමගි පෙරමුණා ආණ්ඩුව ජයා ජාදන මැතිතුමා 6-5 බලයක් ගත්තා ජනමතයක් තිබුණේ නැහැ ජනමත විචාරණයක් තිබ්බා ඒක තිබිච්ච හැටි අපි දන්නවා හැබැයි ඊට පස්සේ පාර්ලිමේන්තුව එක දිගට අවුරුදු 12ක් ගියා ඒ ආපු මන්ත්‍රීවරු අවුරුදු 12ක් එක දිගට ගියා එදා මූලික ඇති වස්කම් නැහැ විදේශ රටවල තානාපතිතුරු මේවා ගැන කවුරුත් කතා කළේ නැ මොනවත් නැ හැබැයි එකකට මම ගරු කරනවා රණසිංහ ප්‍රේමදාස හිටමු ජනාධිපතිතුමාට ගරු විපක්ෂ නායකතුමනි එදා එතුමාට හයිය තිබුණා ජනාධිපතිවරයා හැට මහා බ්‍රිතාන්‍ය කොමසාරිස් ඩේවිඩ් ග්ලැස්ටන්ට කිව්වා අපේ අභ්‍යන්තරේවට එන්න එපා කියලා පැය 48 ඇරියා එහෙම තමයි රටක ජනතාව වෙනුවෙන් රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරමින් රටේ පාලකයෝ නායකයෝ කටයුතු කර වෙන්නේ ඒවා අපි අගය කරනවා ඒ වගේම මම මේ ඉතිහාසය කියාගෙන ආවේ අපි කොතනටද ඇවිල්ලා තියෙන කියන එක කියන්න ගරු කථානායකතුමනි පසුගිය අප්‍රේල් මාසේ ඉඳලා මේ දක්වා මාස 4කට වැඩි කාලයක් සංසිද්ධීන් ගණනාවක් සිදු වුණා එකින් එක පෙළගස්ගෙන ගියාම කටයුතු රාශියක් හිටපු ජනාධිපතිතුමාගේ නිවස ඉදිරිපිට සිදු වූ විරෝධතාවය ඊට පස්සේ විවිධ අවස්ථා යටතේ එහෙම සිදුවීම් සිදුවේගෙන ඇවිල්ලා මම දීර්ඝ වශයෙන් කියන්නේ අපේ පාර්ලිමේන්තු ගරු මන්ත්‍රීවරු 74කට වැඩි ප්‍රමාණයකගේ නිවාස ගිනි තිබ්බා පුද්ගලික දේපල සමහර තැන්වලට ඇවිල්ලා කිව්වා අපි දන්නේ නැහැ කවුද කියලා සත්‍ය වශයෙන්ම අරගල කරුවන්ද වෙන කවුරුවද අපි දන්නේ නැහැ හැබැයි ඇවිල්ලා කිව්වා ඔය අපේ සල්ලි වලින් හදලා තියෙන දේපල සමහර මන්ත්‍රීවරුන්ගේ ගෙවල් එයාගේ සීයල හදපු ගෙවල් ඒකවත් වෙනස් කරගන්න වත්කමක් නැහැ මේ මන්ත්‍රීතුමන්ලට හැබැයි ඒකත් ගිනි තිබ්බා මේ ගීතා කුමාරසුංග මැතිනි වසර ගණනාවක් කලාකාරණියක් හෙට උපයාගත්ත සම්මාන ඒ සියල්ල නැති වුණා අවසාන වශයෙන් අගමැතිතුමාගේ ගේ ගිනි තිබ්බා ඒ විතරක් නෙමෙයි එතුමාගේ ගෙදර තිබුණු බුදු පිළිම මේ ළඟදී එතුමා සඳහන් කළා බුදු පිළිම කවුරු හරි ගෙනහිල්ලා කොහේ හරි පන්සලක තියලා හරි ගෙදර හරි තියාගෙන වැන්දනම් කමන්නේ ඒවටත් හානි කළා මොකද අරමුණ මේවා අපි බලන්න ඕනේ මේ සූක්ෂම ලෙස අරගල භූමිය ආරම්භ කරනකොට නිර්ව්‍යාජ ලෙස මේ රටේ තරුණින්ගේ හඬ ආවා ඒකට අපි ඇහුම්කන් දී යුතුයි ඒ නිර්ව්‍යාජ හඬට හැබැයි දැන් මේක තුල සැකයක් එනවා එල්ටීටීකේ 7L තිබෙනවද පාස්කු ප්‍රහාරයේ 7L තිබෙනවද විදේශ බලවේගවල කවුරු හරි මෙතන ඉන්නවද කවුරු හරි මුදල් දෙනවද නෑ අපි ඊයේ දැක්කා රූපවාහිනී සංස්ථාවට ඇතුල් වෙලා රාජ්‍ය දේපල ඇතුල් වෙලා රූපහානි විකාශනේ නවත්තලා සම්බන්ධ වෙච්ච අය කොහෙද විදේශගත වෙන්න ගිය ත්‍විච්ච රවුලක් වෙනස් කළා. ගුවන් යානයේදී අත්තටම උඩ ගත්තා. දැන් මේ මේ මෙවැනි සිද්ධීන් ගත්තාම මෙන්න මේ නිසා තමයි මේ හදිසි නීති අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි කවුරුද දන්නව තමුන්නාන්සේලා අපි මේ පාර්ලිමේන්තුවේ අඩු වැඩි වශයෙන් අවුරුදු ගණනාවක් හිටියා. මෙන්න මෙතුම නම් 82 තුනේ ආවේ. ඒ වගේ දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව තිබුණා. මේක තමයි නීති සම්පාදනය කරන තැන. මේක තමයි මහජන නියෝජිතින්ගේ දෙවල. අපි ක්‍රියාත්මක කරන්නේ මොකද්ද? නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී මිලියන 22කට මෙතෙන්ට එන්න බැරි නිසා 225ක් මෙතෙන්ට එවලා තිනවා. ඒක තමයි මහජන නියෝජිතය කියන්නේ. රෙප්‍රසන්ටේටිව් ඩිමොක්‍රසි. ඒකට අපි ගරු කළ යුතුයි. දැන් මේ පාර්ලිමේන්තුවේ මොකද්ද කිව්වේ? අන්න මේ වාර්තා අනුව තිනවා පොලිසිය 4000ක් එදා ඇවිල්ලා තිනවා පොල්ලොත් අහන් දින්දලා මෙතෙන්ට. මොකටද ආවේ? පාර්ලිමේන්තුව අත්පත් කරගන්න. ජනාධිපති මන්දිරය අත්පත් කරගත්තා. ලේකම් කාර්යාලය අත්පත් කරගත්තා. අගමැති ටෙම්පල් ට්‍රීස් එක අත්පත් කරගත්තා. අගමැති කාර්යාලයත් අත්පත් කරගත්තා. පාර්ලිමේන්තුවට විධායකය අත්පත් කරගෙන ඉවරයි. පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය අත්පත් කරගත්තාම එතනින් එහාට මොකද්ද වෙන්නේ? ඒ වෙලාවේ අපේ හමුදාවේ එක සෙබලෙකුට අපේ ගරු වෙල්ගම මන්ත්‍රීතුමාට වගේ දැඩි ප්‍රහාර අන්නේවට තමයි ම්ලේච්ඡ ප්‍රහාර කියන්නේ. ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළා තුවක්කුව අතේ තියෙද්දි. ඉතින් වෙඩි තියන්න තිබුණා නේද සොල්දාදුව. පොන්සේකා මැතිතුමනේ අපි ගරු කරන්න ඕනේ ඒ ඒ බටයට. එච්චර හානියක් කරද්දි ජීවිත හානියක් කරන්න පෙළඹුණේ නැහැ විනය ගරුක හමුදාවක් හැටියට. මොකද්ද උනේ? හමුදාවේ බටෙන් ගණනාවක් රෝහල් ගත කළා. වෙඩි තිබ්බේ නැහැ. බැකෝ එකක් අරන් ආවා බැරියස් කඩාගෙන මෙතෙන්ට එන්න. ඒ මෙතෙන්ට ආවනම් කරු කතා නැකතුමනි අද අපිට මෙහෙම රැස් වෙන්න බෑ. ඉතින් ඒක නිසා ඒ අවස්ථාව අපෙන් අපිට අපි බේරුණා එදා ඒ කටයුතු කරපු නිසා. අමරකීර්ති අතුකෝරළ මැත්තු මම හිතන්නේ කූඹිය කොටත් හිංසාවන් නොකර ඉතාම අහිංසක මන්ත්‍රීවරයෙක් පොළොන්නරුව දිස්ත්‍රික්කේ. එතුමාව පහර දීලා පඩිපෙළ දිගේ ඇදගෙන ඇවිල්ලා යට ඇඳුම පිටින් පාරට දැම්මා. මේ අපේම සහෘද මන්ත්‍රීවරයෙක්. ඒකට කවුරුත් කිව්වේ නැහැ ම්ලේච්ඡ ප්‍රහාරයක් කියලා. කවුරු කිව්වේ නැහැ. ඒකයි මම අහන්නේ. මේක අර්ථ දක්වන්න අර්ථ නිරූපණය කරන්නේ කොහොමද කියලා. භීෂණ යුගේ මේ තරුණියෝ දන්නේ නැහැ. බිල්ලෝ හිටියා. බිල්ලෝ. මොකද බිල්ලෝ කියන්නේ? ගෝණියක් දානවා මූණට, ඇස් දෙක විතරක් හිල් දෙක තිනවා. උඩටයි පල්ලයි ඔව් කිව්වත් ඉවරයි, නැහැ කිව්වොත් ගිය හැකි. එහෙම තිබුණ යුගයක් තිබුණා. කොහොමද වද හිංසා? මේ ළඟදී විශ්වවිද්‍යාලක වෙච්ච සුදුවිමක් ගැන කරු කතා නැති මට කිව්වා වැටමාර කතාවක් තියෙනවා රුහුණු යුනිවර්සිටි. මං කිව්වා මොනාද ළමයි වැටමාර කතා? එස්ට්‍රෝන් බටනේ කතා කියලා. ඒක තමුන්නාසලනේ බලේ හිටිය වෙලාවේ. හරි නෑ, මම කියන්නේ සිද්ධීන් විතරයි. කවුද වග කියන්නේ එහෙම කියන එක නෙමෙයි මම කියන්නේ. සිද්ධීන් සංසන්දනය කරා. එදා එහෙම තමයි වුනේ. තරුණියෝ 100,000 ගන්න එකේ ප්‍රකාශ කියවනකොට ඒගොල්ලෝ මුණ ගැහුණාම අපි නීතිඥයෝ හැටියට ඒ කියපු කරුණුත් එක්ක අපි දන්නවා ඒ සිතුයි මොනවද උනේ කියලා හිතා. ඒක නිසා නීතිඥයෝ 8 දිනක් රට හැරලා දාලා ගියයි කියන එක අපේම සමහර නීතිඥයන්ට අද අමතක වෙනවා. එදා රටේ තිබුණු තත්ත්වය. ඊළඟට පාර්ලිමේන්තුව එහෙමනම් රැස් වෙන්න ලැබෙන්නේ නැහැ කරුක තානයි. ඒ නිසා මම මෙහිදී සඳහන් කරන්න ඕනේ මෙන්න මේ කරුණ ටික මම සඳහන් කළේ මෙතෙන්ට එන්න. දැන් මම නීතිමය තත්ත්වය පැහැදිලි කළා ව්‍යවස්ථානුකූලව මහජන ආරක්ෂක පන්තියේ විධිවිධාන යටතේ හදිසි නීති රෙගුලාසි ගැසට් කළා තිනවා. මේ සීළු බලතල දීලා තින්නේ తాවකාලිකව. එක යුගයක් තිබුණා පාර්ලිමේන්තුවේ හැමදාම මාසකට දවසක් වෙන් කරනවා හදිසි නීති විවාදේ. එහෙමනේ අවුරුදු ගණනාවක් අපි යෝග කළා. ඒක සම්ප්‍රදායක් වෙලාද ඒ තත්ත්වේ නැති වුණා. කවද නැති වුණේ? 2009 මැයි 19 පස්සේ. ඒකත් අපේ යට අමතකයි. ඒක නිසා ගරු කථානායකතුමනි මම මගේ කතාව අවසන් කරනවා. මෙන්න මේ කරුණ ටික අපි බලන්න ඕනේ. හදිසි නීතිය පැනවීමේදී පනවන්න උනේ ඇයි? මේක අපි නොදන්න කාරණයක් නෙවෙයි. CID එකෙන් පරීක්ෂණ කළා විතරක් ගන්න ඕනේ කරුණ නෙවෙයි. අපි ඇස් දෙකෙන් දකිනවා. අත්දැකීම් තිබෙනවා, පාර්ලිමේන්තුවේම අත්දැකීම් තිබෙනවා. මේ පැනවීමේදී ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි සමාජ මාධ්‍ය ජාලා අවභාවිතා කරමින් අසත්‍ය තොරතුරු පැතරවීම, කටකතා පැතරවීම, ප්‍රචණ්ඩත්වයට තුඩු දෙන ආකාරයේ පළකිරීම සිදු කිරීම වැළැක්වීම. නව තාක්ෂණයත් එක්ක ඉතාම වේගයෙන් මේවා ගමන් කරනවා. සමහර රටවල් තිබුණා දින ගණනාවකට සම්පූර්ණ මේවා නවත්තලා තිබුණා. තුර්කිය ගත්තොත් ජනාධිපතිවරුන්ට සතියකට කලින් සියල්ල නැවැත්තුවා. දෙවැනි කාරණේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ස්ථා ප්‍රතිපාදන සරස්වන්න ඕනේ. දැන් රබුක්කන සිද්ධියේදී අර පෙට්‍රල් බවුසර් එක ඒක ගිනි ගත්තා නම් මොකද වෙන්නේ? දහස් ගණනක් මේ යනවා. ඉතින් ඒක වළක්වන්න ගිය නිලධාරියා තාම රිමාන්ඩ්. ඊළඟට මහජනතාව ප්‍රචණ්ඩත්වයට පෙළඹීම සහ ශරීරය සහ දේපල පිළිබඳ ඇතැම් වැරදි. පොදු දේපල වලට හානිවීම, පෞද්ගලික දේපල වලට හානිවීම, ජීවිත හානි, මේ සියල්ල මේකට අයිති වෙලා තිබුණා. ඒ සියල්ලම මේ පහුගිය කාලය තුල අපි අත්විඳා. ඊළඟට ආයුතු ජනරාශිය හා නීති විරෝධී රැස්වීම විසුරුවා හැරීම සහ ලිහිල් නෛතික ක්‍රමයේද පැනවීම. රැස්වීමේ භාෂණේ නිදහස මූලික අයිතිවාසිකම් වල තියෙන. ඒකට හානියක් නැහැ. නමුත් රටේ සාමාන්‍ය නීතිය පවත්වාගෙන යන්න ඕනේ. ඊළඟට ත්‍රිවිධ හමුදාව වෙත මහජන සාමය පවත්වාගෙන යන්න ඇතැම් බලතල පැවරීම. දැන් හොඳම උදාහරණේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්නයි කියලා හමුදාව යෙදුවේ නැත්තම් අද පාර්ලිමේන්තුව නැහැ. මේක අත්පත් කරගන්න. ඒකට රටේ විධායකයේ නැහැ, ව්‍යවස්ථාදායකයේ නැහැ, අධිකරණයේ ක්‍රියාත්මක වෙන්න බෑ. රූපවාහිනියත් අල්ලගත්තා නම් මොකද වෙන්නේ? මේවා අපි බලන්න ඕනේ හැඟීම් වලින් නෙමෙයි, දේශපාලන කෝණයෙන් නෙමෙයි. මේක ප්‍රබුද්ධ දේශපාලඥයෝ හැටියට, නායකත්වයක් දෙන පිරිසක් හැටියට නායකත්වයක් දෙන්න නම් නායකත්වයේ ගතිගුණ අපි පැහැදිලි කරන්න ඕනේ. මම ඒ ගැන වැඩි කියන්න යන්නේ. ඊළඟට විමර්ශන කටයුතු සඳහා රඳවා ගැනීම කාලය දික් කරන්න ඕනේ. දැන් පහුගිය දවස්වල ඒ සෙක්‍රටේරියට් එකෙන් පිරිස ඉවත් කිරීමේදී නම දෙනෙක් අත්අඩංගුවට අරගෙන ඊට පස්සේ ඒ අය එයාට ඩීඕ ගැහුවේ නැහැ. ඕනම් ගහන්න තිබුණා. මේ රෙගුලාසි අරතේ ඩීඕ දාන්න තිබුණා. රඳේම් නියෝග. දැම්මන කොහෙවත් උසාවියකට යන්නේ නැහැ. ඒ කාලේ එහෙමයි. ඒ කාලේ උසාවියට ඉදිරිපත් කිරලි නැහැ. ගත්තා ආරක්ෂකලගම් ගැව්වා ඩීඕ එක. කෙලින්ම ඇරියා. ගියේ කොහටද කියලාවත් දන්නේ නැහැ. ගියේ තැනවත් දන්නේ නැහැ. මේ ඉතිහාසය මතක් කරලා දෙන්න ඕනේ. එතකොට මෙන්න මේ හේතු නිසා තමයි ගරු කථානායකතුමනි හදිසි නීතිය පනවන්න ඕන වෙලා තියෙන්නේ. අපේ රටේ ව්‍යවස්ථාපිත නීති, ව්‍යවස්ථාපිත ආයතන, ඒ ඕනම කෙනෙකුට අපි අහුගන් දැන් වෙන්න ඕනේ. මේ තරුණින්ගේ හඬට නිර්ව්‍යාජ නිර්ව්‍යාජ ඒකට සූදානම් මම යෝජනාකුත් කළා. අපේ 22 සංශෝධනය ගේනවා. කතා යන වගන්තියට තියෙනවා ෂෙඩියුල් එක. ස්වාධීන කොමිෂන් සභා, ජාතික උපදේශක සභාව ඒකට ඇතුළු කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ එකඟතාවයක. ඊට පස්සේ එයාට අවස්ථාවක් දෙන්න පුළුවන් එයාගේ අදහස් පළ කරන්න. ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීමේදී සම්බන්ධ වෙන්න. මේ ටික කළ රට යථාතත්වයටපත් වුණාන් පස්සේ අන්න ව්‍යවස්ථාවෙන් සඳහන් වෙලා තිබෙන ආකාරයට ජනමතේ උරගා බලන්න ජනතාව අතරට යන්න පුළුවන්. ඒකයි ව්‍යවස්ථාපිත ක්‍රමය. ඒක පවත්වා ගැනීම සඳහා, ඒක රැක ගැනීම සඳහා තමයි ගරු කථානායකතුමනි මේ හදිසි නීති රෙගුලාසි මහජන ආරක්ෂක පනතේ විධිවිධන හැට නිකුත් කළ තිබෙන්නේ. එය දීර්ඝ කාලයක් යන නෙමෙයි. ඉතාම කෙටි කාලයකදී මේක යථාතත්වයටපත් වුණාම ඒවා ඉවත් වෙනවා. ඒවා තියෙද්දි වුණත් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන් කෙනෙකුට. ඒ නිසා මෙන්න මේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ගරු සභාවේ පක්ෂපාතක සීලම ගරු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා දෙන්නා කියලා ඉල්ලා සිටිමි. මම කතා අවසන්.
ලක්ෂ්මන් කිරියල්ල මෙතුමා.
ගරු කථානායකතුමනි, අපේ සුසිල් ප්‍රේමජාන්ත සභාපතිතුමාට අපේ සුභපැතු ඉදිරිපත්
සභානායක
සුසිල් ප්‍රේමජාන්ත සභානායකතුමාට සුභපැතු ඉදිරිපත් කරමින් ඇත්ත වශයෙන්ම එතුමා මේ හදිසි නීතියේ ඉතිහාසය ගැන කිව්වා. නමුත් අද ඉදිරිපත් කරන රෙගුලාසි ගැන එතුමා වචනයක්වත් කතා කරුවේ නැහැ. ඔබතුමා අවශ්‍ය දෙයක් කිව්වේ නැහැ. මොකද මේ රෙගුලාසි ඉතාමත් බැරෑරුම් ගරු කථානායකතුමනි. ඒ කියන්නේ ඕනම හමුදා නිලධාරියෙකුට, ඕනම පොලිස් නිලධාරියෙකුට වරෙන්තුවක් ඇතුව ඕනම කෙනෙක් අතට ගොඩ ගන්න පුළුවන්. ගෙදරකට ගිහිල්ලා ගෙදර වහලා තිබ්බත් දොරවල් කඩලා ඒකට ඇතුල් වෙන්න පුළුවන්. දේපල ආත්මත් කරගන්න පුළුවන්. ඉතින් ඇත්ත වශයෙන්ම මේ වගේ දරදඬු නීති රීතියට විරුද්ධව තමයි අපි හැමදාම මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. අපි අපි ජාත්‍යන්තරයත් එක ගනුදෙනු කරනකොට යුරෝප හවුල එක්සත් ජාතීන්ගේ සංවිධානය හැමදාම කිව්වේ මේ දරදඬු නීති රීති ඉවත් කරන්න කියලා. දැන් කෙනෙක් අතට ගොඩ ගන්නවා කරු කතාරයක තුබටි. දින 90ක් රැඳුම් නියෝගය කරතේ තියාගන්න පුළුවන් අධිකරණයකට ඉදිරිපත් නොකර. අධිකරණයට ඉදිරිපත් නොකර. ඒක අවුරුද්දක් දක්වා. අවුරුද්දක් දක්වා අධිකරණයට ඉදිරිපත් නොකර තියාගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම අපේ රට දිහා බලාගෙන ඉන්න වෙලාවක දැන් මේ හදිසි නීතිය මම කියන්න ඕන කරු කතානායකතුමනි ඔබතුමාගේ දැනගැනීම සඳහා පාස්පු ප්‍රහාරයට හදිසි නීතිය ඉදිරිපත් කෙරුවා 22/4/2019. ඒක ඉවත් කෙරුවා 22/8/2019. 2019 පස්සේ හදිසි නීතිය මේ රටේ ඉදිරිපත් කළා තිබෙන්නේ. මට අපේ රිසර්ච් යුනිට් එකෙන් මට දැනුවා 22/8/2019 පස්සේ හදිසි නීතිය මේ ආකාරයට ඉදිරිපත් කළා නැහැ. ඉතින් මොකද්ද මේ හදිසිය දැන්? මුළු ලෝකෙම අපේ දිහා බලාගෙන ඉන්නවා. හදිසි නීති තත්ත්වයක් දැම්මාම රට අස්ථාවරයි කියන පරිවිඩේ තමයි ජාත්‍යන්තරයට යන්නේ. ඒ වගේම මේ අරගල භූමියට පහර දීම. ඒක ඒ අවස්ථාව වෙනකොට ඒ අරගලිය සාමකාමී තත්ත්වයට පත් වෙලා තිබ්බා. ඔවුන් පෑ 24 තුළ යනවයි කියලා තිබ්බා. එවැනි අවස්ථාවක පහර දීම ඇත්ත වශයෙන්ම අපේ රට අන්න ඒකයි මට කනගාටු. අපේ රට අරතුරේ දැම්මා. මං හිතන්නේ ජීවල් පිච්චිච්ච මන්ත්‍රීවරුන්ට හිතේ රුදාවක් ඇති. මේ අයට පාඩමක් උගන්වන්න ඕනේ කියලා ඒක වෙනම කතාවක්. නමුත් අපේ රට මුළු ලෝකෙම අපේ රට දිහා බලාගෙන ඉන්නකොට මේ ප්‍රහාරය නිසා අපේ රට අනුතුරේ දැම්මා. රට අනුතුරේ දැම්මා. අන්න ඒකයි මම කියන්නේ. මං පුදුම වුණා. මොකද ගරු ජනාධිපතිතුමාත් එක්ක අපි වැඩ කරන කාලේ එතුමා හැමදාම කිව්වේ ජාත්‍යන්තර නීති රීති අනුව කටයුතු කරන්න කියලා. අපි GSP සාඩය ලබා ගන්න ජාත්‍යන්තරත් එක්ක සම්බන්ධකම් ඇති කරගන්න යහපාලන ආණ්ඩු කාලේ අපි මේ නීති රීති ආරක්ෂා කරගන්න බින් ගියේ. ඉතින් මම පුදුම වුණා. වැඩ බාර අරන් පැය 24 යන්න කලින් මේ වගේ ප්‍රහාරයක් දියත් කිරීම ගැන අපේ රට අනතුරේ දැන්න. අන්න ඒකයි මේ රටේ ජනතාව කියන්නේ. මේට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් යුරෝප හවුලෙන් මානව හිමිකම් කවුන්සලයෙන් ඇමරිකාව බ්‍රිතාන්‍ය හැම රටකින් මේ වගේ ඇත්ත වශයෙන්ම හෙළා දැකලා තිබ්බා. ඉතින් ඇත්ත වශයෙන්ම අද ආණ්ඩුවේ මන්ත්‍රීවරු තානාපතිවරුන්ට බඩිනවා. මම දැක්ක එක ඇමතිවරේ තානාපතිවරුන්ට බඩිනවා. මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බාම මේ තානාපතිවරු ට්‍රීට් ඇරියේ නැතිලු. ඇත්තෙන්ම රාජ්‍ය ත්‍රාන්තික භාවය ගැන දන්නේ නැති ගරු කතානායකතුමනි, තානාපතිවරු රටේ අභ්‍යන්තරයේ ඇතිවෙන කැරලි ගැන ත්‍රස්තවාදී ක්‍රියා ගැන කවදාක්වත් තානාපතිවරු නිවේදනිකුත් කරන්නේ නැහැ. අපේ අවුරුද්දක් ත්‍රස්තවාදී යුද්ධය තිබ්බා. නමුත් කවදාකවත් රටේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන දේවල් වලට ඒ අය නිවේදනිකුත් කරුවේ නැහැ. ඒක තමයි රාජ්‍ය තාන්ත්‍රික භාවය කියන්නේ. එතකොට තානාපතිවරු උනන්දු වෙන්නේ ආණ්ඩුවක් කරන දෙයක් ගැන. They are concerned only with the access of the government. ඒක තමයි ජාත්‍යන්තර නීතිය. ඒක තමයි ජාත්‍යන්තර සම්ප්‍රදාය. ඒක දන්නේ නැති අය මෙහෙම ගිහිල්ලා තානාපතිවරුන්ට දෝෂ දර්ශනයට ලක් කිරීම මං හිතන්නේ විශාල වැරද්දක්. මේක තේරුම් ගන්න ඕන. අහන්න විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කවදාකවත් රටක අභ්‍යන්තර ප්‍රශ්න ගැන තානාපතිවරු කතා කරන්නේ නැහැ. ආණ්ඩු කරන වැරදි වලට. They are only concerned with the rights and the wrongs of the government. ඉතින් මේ වගේ සරල දෙයක්වත් දන්නේ නැති අය අපේ ජාත්‍යන්තර සම්බන්ධතා කබලෙල් ලිපට අද වටලා තියෙනවා කියන එක මම මතක් කරන්න ඕන. අපිට ලැබෙන තොරතුරු අඩුව ජාත්‍යන්තර මුල් අරමුදුලත් එක්ක අස්සක් කරන්න ගිය ස්ටාෆ් ඇග්‍රීමෙන්ට් එක දැන් මාස දෙක තුනකින් කල් ගිහිල්ලා. ඉතින් මේක රට අනතුරේ දැමීමක් නෙවෙයිද කර කොතනද ඇතුවනි? රට අනුතුරේ දැමීමක් නෙවෙයිද මේ කෙරුවේ? ඒකයි මම කිය ඉවසන්න තිබ්බා. මොකද අරගලේ අවසාන කාලයට ඇවිල්ලා තිබ්බේ. ඒ අය කිව්වා අපි පැය 24 ක ඉවත් වෙනවා කියලා. එහෙම කියද්දි මෙලෙච්ච ප්‍රහාරයකට අපි දන්නේ නැහැ කවුරු ආවද කියලා. ඇත්ත වශයෙන්ම ත්‍රිවිධ හමුදාව ආවද නැත්නම් වෙන කුලී හමුදාවක්ද අපි දන්නේ නැහැ. නමුත් පොලිස් ප්‍රකාශකයා ඒ ප්‍රහාරය පිළිගත්තා. ඉතින් ගරු කතානායකතුමනි, අපි කියන්නේ අලුත් ජනාධිපතිවරේ පත් වෙලා තියෙනවා. අපි හිතුවා අලුත් ගමනක් ආරම්භ කරයි කියලා, නිව් ජර්නි. නමුත් අවාසනාවකට වගේ අපි හිතපු ආකාරයට පැය 24ක් ඇතුළත මේ රටේ ජනතාවගේ විතරක් නෙවෙයි අපි සියලු දෙනාගේ බලාපොරොත්තු විනාශකයට අරන් ගියා. දැන් ජාත්‍යන්තර මුල්ල අරමුදලේ සල්ලි හම්බුනේ නැත්නම් මොකද කරන්නේ? මොනවද කරන්නේ? දැන් මේක ප්‍රමාද වෙනවා, අනිවාර්යයෙන්ම ප්‍රමාද වෙනවා. එදා මහා බැංකුවේ අධිපතිවරයා කිව්වා දෙසැම්බර් වල හම්බුවේ කියලා. මම නම් හිතන්නේ ලබන අවුරුද්දේ වැඩ භාග වෙනකම්වත් මේක හම්බුවේ කියලා. මේ යන විදියට. ඉතින් ඇත්ත වශයෙන්ම ගරු කතානායකතුමනි, අද අපේ රටට අවශ්‍ය මොකද්ද? දැන් බලන්න, ජනාධිපතිතුමා යන්න ගියා, අගමැතිතුමා යන්න ගියා, කැබිනට් එකක් දාලා ගියා. එතකොට මොකද්ද මේ ආණ්ඩුව? මේක පිළිණු වෙච්ච ආණ්ඩුවක් නේ. බෑ කියලා දාලා ගියා. ඒගොල්ලෝම ඇවිල්ලා වෙන කණ්ඩායම පත් කරගත්තා. මෙහෙම ආණ්ඩු කරන්න පුළුවන්ද කරු කතානායකතුමනි? මොකද්ද ඇති වෙන්නේ විශ්වාසය? අර ඉංග්‍රීසියෙන් කියන මේක ඕල් වයින් ඉන් නිව් බොටල්ස්, පරණ වයින් අලුත් බෝතල්වල. මේ වගේ ආණ්ඩු ජාත්‍යන්තර පිළිගන්නේ නැහැ. ඒක ආණ්ඩුව දැනගන්න ඕන. ජාත්‍යන්තර හැමදාම කියන්නේ අපි අලුත් ආණ්ඩුවක් එක්ක ජනමතයකින් පස්සේ බලයටපත් වෙන අලුත් ආණ්ඩුවක් එක්ක අපි වැඩ කරන්න සූදානම්. දැන් අපිට හම්බ වෙනවද IMF එකේ සල්ලි ලැබෙනකන් අතබාරුවට බ්‍රිජ් ෆිනෑන්ස් හම්බ වෙනවද? කොහෙන්ද හම්බ වෙන්නේ? එක රටකින්වත් හම්බ වෙන්නේ නැහැ අතබාරුවට බ්‍රිජ් ෆිනෑන්ස්. එතකොට අපේ රට ඉස්සරහට යන්න නම් මේ ආණ්ඩුවේ ජනවර්ම හවුසි ජනාධිපතිතුමා පැඩලා ගියාම, අගමැතිතුමා පැඩලා ගියාම, කැබිනට් එක අසුනම මේ ජනවර්ම හවුසි කරු කතානායකතුමනි, ඔබතුමා ඒක දන්නවා. මේක නීති අනුකූල වෙන්න පුළුවන්. විවත්තා අනුව අලුත් ජනාධිපතිරේ පත් කරුවා. ඒක නීති අනුකූල වෙන්න පුළුවන්. නමුත් ඒ පත් වෙන ආයත ජනවරමක් තියෙනවද? පාර්ලිමේන්තුවේ එළිය මතේ මොකද්ද? අන්න එම නිසා අද අපේ රටට අවශ්‍ය දැන් පළාත් සභා මැතිවරණය කල් දැම්මා. ආණ්ඩුවට 3-2 තිබිලත් ඒ අඩුපාඩුව හදාගන්න බැරි වුණා. ප්‍රාදේශ සභා මැතිවරණය කල් දැම්මා. ඉතින් මේ විදිහට තමයි රජය මේ රට පාලනය කරන්නේ. එතකොට දැන් කිව්වනේ ඩොරල් ගලාගෙන එනවා කියලා. ආවද? කිව්වනේ මේ ඩොරල් ගලාගෙන එනවා කිව්වේ. ආවද? මේ අලුත් ආණ්ඩුවක් ආව ඩොරල් ගලාගෙන එනවා ඊයේ කාන්තර ඇමතුමා කියලා තිබ්බ. අවුරුද්දකට මේ ඉන්දන අර්බුදය විසඳන්න බෑ කියලා. අවුරුද්දකට එතුමා පැහැදිලිව කියලා තිබ්බා. ඉතින් අපේ රටේ ජනතාව ගරු කතානායකතුමනි, අපේ රටේ ජනතාවට අලුත් ආණ්ඩුවක් අවශ්‍යයි. ඒක තේරුම් ගන්න නැත්නම් රට දවසින් දවස අගාධයට යනවා. අපිට මට මහනුවරේ ඉඳන් දිනපතා කෝල් එනවා. ඊයේ රාත්‍රියේ තාවා අපේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා විමල් චන්ද්‍රසිරිමැතිතුමා පොලිමේ ඉඳලා පැය 7-8ක් ඉඳලා ඩීසල් ලීටර් 20යි හම්බ වෙලා තියෙන්නේ. බස් එකට 40යි. සතියේ එක වතාවයි. හැමතැනම මෙහෙමයි. එතකොට මම අහනවා ඇත්ත වශයෙන්ම දැන් රජයේ සැලැස්ම මොකද්ද ඉදිරි මාස කීපයකට? අපි කැමති රජය මේ රට ගොඩ ගන්න වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න උනා. මොකද්ද සැලැස්ම? ඔළු ගෙඩි බාර කොල්ල ආණ්ඩු හදන එකද එළිය ජනතාව බලාපොරොත්තු වෙන්නේ? අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පාලනයක් නැහැ ගරු කතානායකතුමනි. හිතේ ගණන් ඉන්දන ප්‍රශ්නය විදුලිය ප්‍රශ්නය දරුවන්ගේ පාසල් ප්‍රශ්නය මේ හැම දෙයක්ම ගොඩ ගැහිලා මේකට ප්‍රධාන හේතුව ආණ්ඩුවක් නෑ ගරු කතාපැකතුමනි. ආණ්ඩුවක් නෑ ආණ්ඩුවේ ස්පිරිට් එක අද ජීවයක් නෑ අන්න ඒකයි. ආණ්ඩුවක් පත් වුණාම ජීවය තියෙන්න ඕන ස්පිරිට් එකක් තියෙන්න ඕන. ඒක දැන් තියෙනවද? මං අමංගමාන තමුන්නාදලට ඒක තියෙනවද? එතකොට අපේ බන්දුල ඇමතුමා ඉන්නවා. එදා එතුමා කිව්වා මොකද්ද? මහා දවල් මහා බැංකුවේ මාමංකොල්ල බහමොලකරු. ඇත්තෙන්ම ඔබතුමලා ඔබතුමාට අපේ බුදුන් වහන්සේ කිව්වද ලැජ්ජ බය? ලැජ්ජ බය නැද්ද? ලැජ්ජාවක් නැද්ද? ඔබතුමාගේ දරුවන් නැවුවේ නැද්ද? ඔබතුමා මෙහෙම කියලා යැපිතිකම් බාරගත්ත කියලා. මට නම් මේක හදක. අපි ඔක්කොම තත්තුරු වලට ආසයි. හා අපි ඔක්කොම තත්තුරු වලට ආසයි. නමුත් අපි ඒව ගන්නකොට අපි යම් යම් සාර ධර්ම වලට අනුකූලව කටයුතු කරන්න ඕන ගරු කතාවට ඇතුමා. ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නේ යන්නේ ඒකයි. අපි කිව්වේ නේ ඔය කතා. ඔය කතාව කිව්ව ඔය පැත්තෙන්. දැන් එතුමා ජනාධිපති කළේ සියලු චෝදනාවලින් එතුමාව නිදහස්.
නිදොස් කරන එක.
ආයි කියන්නේ බා. ආයි කියන්නේ බා. අපි නෑ කිව්වා ආයි කාලේ. එහෙම දෙයක් සිද්ධ වුනේ නෑ කිව්වා. ඕගොල්ලෝ තමයි කිව්වේ සිද්ධ වුණා කියලා. දැන් එතුමා ජනාධිපති කළා. ඇත්ත වශයෙන්ම ඒ චෝදනාවලින් ඔක්කොම නිදහස් කළා. ඉතින් ඇත්ත වශයෙන්ම ආණ්ඩු කරන්න ඕන. නමුත් අපි පිළිගන්න සාර ධර්ම ප්‍රතිපත්ති වලට අනුකූලව ආණ්ඩු කරන්න ඕන කර කතා නැති බා. ආණ්ඩුවක සාර ධර්ම නැති වුණාම අරමුණක් නැති වුණාම ආණ්ඩු කරන්න බෑ. ඉතින් මං අලුත් අගමැතිතුමාට කියනවා ඔබතුමා අසුතුලේ ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න ගරු මන්ත්‍රීවරයෙක් ඔබතුමා මේක තේරුම් ගන්න තියෙනවා. වී නීඩ නිව් මැන්ඩේට් අලුත් ආණ්ඩුව බලයට පත් වුණාම ගරු කතානායකතුමනි ජනතාව කල් දෙනවා ඒ ආණ්ඩුවට. අවුරුද්දක් එකමාරක් කල් දෙනවා ප්‍රශ්න විසඳන්න. ජාත්‍යන්තර ප්‍රජාවත් කල් දෙන අපිට උදව් කරන්න සූදානම්. අලුත් ආණ්ඩුවකට උදව් කරන්න සූදානම්. නමුත් මේ ඔළුගෙඩි බාර කරලා හතර ආණ්ඩු ඕල් වයින් නිව් බොටල්ස් පරණ වයින් අලුත් බෝතල් හදන ආණ්ඩුවලට ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර උදව් නැහැ. අපිට ඒගොල්ලෝ කියලා තියෙනවා කෙලිම. ඒගොල්ලෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශනය කරුවට අපි ඒගොල්ලෝ හම්බ වෙන්න ගියාම ඒගොල්ලෝ අපිට ඒක කියලා තියෙනවා. අන්න එම නිසා ආණ්ඩුවේ ඉදිරි ගමන. මොකක්ද ඉදිරි ගමන? මොකක්ද ඉදිරි ගමන? ඉදිරි ගමනක් ගැන වචනයක් වත්තේ දිනපතා තියෙන්නේ කැබිනට් ඇමතිකම් 20ක් දෙනවා 30ක් දෙනවා 40ක් දෙනවා කියලා. සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන වේදිකාවල කතා කරුවට තාම අපේ පක්ෂයටවත් නායකතුමාටවත් නිල වශයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන ආරාධනාවක් කළාද? ඉතින් මේකයි தત્වේ. අපි විපක්ෂයේ ඉන්න උඩ කරු කතා නායකතුමනි. දැන් සති දෙක විතර කලින් අපි විපක්ෂයේ ඉන්න ඔක්කොම දේශපාලන පක්ෂ මගේ ප්‍රධානත්වයෙන් මෙහෙම කවුරුත් පත් කළා. අපි දේශපාලන වැඩපිළිවෙලක් ආර්ථික වැඩපිළිවෙලක් හදලා විපක්ෂයේ ඉන්න සියලු දේශපාලන පක්ෂයකට කැමති වුණා. අපි වැඩපිළිවෙලක් හැදුවා. විපක්ෂයේ ඉන්න සියලු දේශපාලන පක්ෂවල කැමැත්ත අරගෙන. ඉතින් ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. මොකද්ද වැඩපිළිවෙල? අපි දන්න තරමට කිසිම වැඩපිළිවෙලක් නැහැ. අන්න එම නිසා
සංවිධායකතුමා ඔබ දැන් කාලය අවසන්.
ඔව් මගේ කතාව අවසන් කරනවා. දැන් අපේ ගරු අගමැතිතුමා කිව්වා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී කරන්න ඕන. මම ඒක අගය කරනවා. නමුත් අවුරුදු දෙකක් මොකද්ද කරුවේ? ඔබතුමත් ඒ කොටස්කාරයෙක්. ඔබතුමා ආංශික අධීක්ෂණ කාරක සභාව අතිටෙව්වා. අතිටෙවනේ. තාවර නියෝගය අතිටෙවලා අපේ හර්ෂසිරිල්ලට අපි මුදල් කමිටුවේ සභාපතිකම දෙන්න හැදුවාම ඔබතුමා ඒක නැවැත්තුවා. ඔබතුමා කිව්වා පාර්ලිමේන්තුව කියලා. නමුත් ඔබතුමා ඒක න්‍යාය පුස්තකයට දැම්මේ ඔබතුමානේ. ඔබතුමා න්‍යාය පුස්තකයට දැම්මා. තාවර නියෝගය අතිටෙවන කියලා. ඒ අත්තටෝම නිසා තමයි හර්ෂට අපි දෙන්න බැරි වුණේ මුදල් කමිටුවේ සභාපතිකම. එතකොට 20 වෙනි සංශෝධනය ගෙනාවා. අපි මේ ඒ විවස්ථාව ගේනකන් අපි දන්නේ නැහැ මොකද්ද කියලා. ගේනකන් අපි දන්නේ නැහැ. හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික නීතිඥ මහත්වරු වල්ලගෙන වීවත්තා කතල ඉදිරිපත් කෙරුවා. එහෙමද වැඩ කරන්න කරු කතානායකතුමා? දැන් කතා කරනවා. දැන් අස්පය පැඩලා ගියයි පස්සේ කතා කරනවා. අපි ඔක්කොම එකට වැඩ කරන්න ඕන. පාර්ලිමේන්තුව ලක්තිමිත් ප්‍රමාද වැඩි. It's too late. ප්‍රමාද වැඩි. දැන් රටට අවශ්‍ය අලුත් ආණ්ඩුවක් ඒ මැතිවරණයක් සඳහා ලබා ගන්න අපි ඉදිරි කාලය තුල වැඩ කරනවා කියන ප්‍රකාශ කරමින් මගේ වචන සර්පයවස කරනවා.